2012 වසරේ පළවෙනි මාසේ 31 වෙනිදා 2012 වසරේත් එක මාසක් ඉවි අවසන් වෙනවා. ජීවිතය කියන එක දවසින් දවස මොහොතින් මොහොත ක්ෂය වෙවි, මරණය කරා මිනිස්සු ලං වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්න, තමන්ගේ ජීවිතය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න. එහෙම කියන්නට හේතුව තමයි ජීවත් වුණාට ජීවිතය යනු කුමක්ද කියලා මිනිසුන්ට අවබෝධයක් නැහැ. සමාජයේ විසින් ලබා දුන්නු තරඟකාරීත්වයේ, සමාජයේ විසින් ලබා දුන්නු සංඥාව තුල පදනම් වෙලා ඔය ජීවිත ඉස්සරහට ගෙවාගෙන යනවා මිසක් හැම දිනාටම සමාජ අවබෝධයක්, ලෝක අවබෝධයක්, තමා පිළිබඳ අවබෝධයක් ඇතැයි කියලා අපිට නිශ්චිත වශයෙන්ම කියන්න බෑ. හැම දිනාටම තියෙනවා කියලා සුළු දෙනෙකුට තමයි අවබෝධය තියෙන්නේ. දැන් මේ මොහොතට අපි ඇවිල්ලා ඉන්නේ අපගේ තිබෙන විවිධ ආශාවන් වල ශක්තියින් සියල්ලම මේ මොහොතේ අපි යොමු කරන්න ඕන සත්‍ය අවබෝධය පිණිස. අපි ළඟ තියෙන යම් කිසි චිත්ත ශක්තියක්, චිත්ත බලයක්. ඒ චිත්ත බලය යොදලා තමයි අපි ප්‍රේම කරන්නේ, වෛර කරන්නේ, කල්පනා කරන්නේ, කුසල් හෝ අකුසල් වන ඕන දෙයක් සිද්ධ කරන්නේ, පව් හෝ පින් හරි දෙයක් සිද්ධ කරන්නේ අපි යම්කිසි චිත්ත බලයක් යොදලා. සේ නැතුව කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ක්‍රියාවනේ, මානසික ක්‍රියාව. එතකොට ඒ බලයක් අපි යොදලා යම් ක්‍රියාවක් හේදෙන්නේ යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙයි. දැන් මේ මොහොතේ අපි යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන් ඒ ශක්තියින් ටික සියල්ලම අපි යොමු කරනවා අපේගේ මේ සත්‍ය අවබෝධය පිණිස, ධර්ම අවබෝධය පිණිස. එසේ යොමු කිරීමෙන් අපිට හැකියාව ලැබෙනවා මේ සත්‍ය අවබෝධ කරගන්න. මොකද්ද සත්‍ය? සත්‍ය කියලා අපි හැමදෙස්සෙම කතා කරන්නේ. මොකද්ද ලෝක ඇත්තේ සත්‍ය? සමහර අය කියනවා සත්‍ය හතරක් තියෙනවා කියනවා, සමහර අය සත්‍ය එකක් තියෙනවා කියලා කියනවා. සත්‍ය කියලා කියන්නේ තරාතිරමක් හරි, හතරක් හරි, ඒකකයක් හරි නොවේ. තත්වයක් නෙමේ. උසස් වීම, පහත් වීම, නිලතල, තානාන්තර, ඒ කිසිවක් නැහැ සත්‍ය තුළ. එහෙමනම් සත්‍ය තිබෙන්නේ එකක් තුළ හෝ හතරක් තුළ හෝ යම්කිසි තත්වයක තරාතිරමක නෙමේ. සත්‍ය කියලා කතා කරන්නේ ස්වභාවය. ඒකට කියනවා ස්වභාව සත්‍ය. මේ ස්වභාව සත්‍ය අවබෝධ කරගන්නට අපි කාරණු හතරක් මේ ලෝකයෙන් පියවරෙන් පියවර ඒ ස්වභාව සත්‍යයට ලංවීම සඳහා සත්‍ය හතරක් අපි පසු කරගෙන යනවා. ඒ තමයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ හතර. ඒ හතර පහු කරගෙන ගියාට පස්සේ තමයි කෙලවර වූ ඒ ස්වභාව සත්‍ය, එහෙම නැත්නම් නිර්වාණ සත්‍ය අවබෝධ වෙන්නේ. එතකොට මේ හතර තුල මේ දුක්ඛ සත්‍ය තුල නිවන නැහැ. සමුදය සත්‍ය තුලත් නිවන නැහැ. නිරෝධ සත්‍ය තුලත් නිවන නැහැ. මාර්ග සත්‍ය තුලත් නිවන නැහැ. නිවන තියෙන්නේ අර ස්වභාව සත්‍යයට පැමිණුණාට පස්සේ මේ පඩිපෙළවල් හතරේ ගමන් කරලා ඉහළම පඩියට නැග්ගට පස්සේ යාට පේන වටපිටාව වගේ හරියට. එතකොට බුදුරජාණන් වහන්සේ හැමදාම දේශනා කරලා තියෙනවා මා මාර්ග උපදේශකේ. එතකොට අපි කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ මාර්ගය තමයි අපිට නිවන් දකින්න තියෙන මාර්ගය. නමුත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ නිවන නෙමෙයි, නිවනට යන මාර්ගය. නිවන නෙමෙයි, දැන් ධර්මය කියලා කියන්නේ නිවන නෙමෙයි, ඒක මාවත, පාර. එතකොට පාර තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. ඔබ අහන්නේ, කටපාඩම් කරන්නේ, කියවන්නේ, කියන්නේ, ඔක්කොම අපි මේ කරන්නේ මාර්ගයට. එතකොට මාර්ගයේ මන පිළිපන්න තැනත්තා තමයි ඒ නිවන නැමැති දේ දකින්නේ. නිවන කියන ධර්මතාවය, එහෙමත් නැත්නම් සැනසිල්ල කියන ධර්මතාවය, ඒක වචනවලට ගොනු කරලා තියන්න බැරි බව මේ පින්නතුන් දේශනාවන් වලට අහුන්කන් දුන්න නිසා යම් ප්‍රමාණයකට දන්නවා. ඒක වචනවල තියන්න පුළුවන් කාරණයක් එහෙම නෙමෙයි. එතකොට මම ඇති කල්හි සියල්ල ඇත, මම නැති කල්හි සියල්ල නැත. ඒක තමයි ලෝක සත්‍යය. මම ඇත්නම් හිරු සඳු, රැය දහවල, ආගම් ජාති රටවල්, ස්ත්‍රී පුරුෂ භාවල් සියල්ල ඇත. මම නැති කල්හි ඉරහඳ, රැය දහවල, ස්ත්‍රී පුරුෂ භාවය, රටවල් ජාති නැත. ඒක සාමාන්‍ය සත්‍යයක්. එතකොට අපේ හිතේ නිවීම ඇති වෙන්නේ වේදනාව ඉක්මවුවාම. අපි කවුරු හරි හිතනවා නම් හිතට දැනගන්න පුළුවන් කියලා නිවන නැහැ. හිතට දැනගන්න බෑ. එතකොට දැනගන්න පුළුවන් හැම දෙයක්ම දැවීමක් මිස නිවීමක් නොව. කියන්නේ වේදනාවක් ඇති දෙයක් මිසක් දැනගන්න පුළුවන් දැනෙන්නේ වේදනාවනේ. සංවේදීතාවය වේදනාව. එතකොට දැනෙන හැම දෙයක්ම වේදනාවක්. එතකොට දැනෙන හැම දෙයක්ම දැවෙන සුළුයි. දැවෙන සුළු දෙයක් තමයි වේදනාවක් කියලා කියන්නේ. දැවෙන සුළු දෙයක් තමයි දැනෙන්නේ. ඒ හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. හිත දැවෙනවා, පිච්චෙනවා. එතකොට ඒකට කියනවා වේදනාව කියලා. එතකොට දැවෙන සුළු දෙයක් හැටියට, වේදනාවක් හැටියට දැනෙන දෙයක් නෙමෙයි නිවන කියලා කියන්නේ. වේදනාවක් හැටියට නොදැනෙන දෙයක්. එතකොට නොදැනෙන දෙයක්, වේදනාවක් හැටියට නොදැනෙන දෙයක් මේ සිතෙන් කොහොමද තේරුම් ගන්නෙ? අවබෝධ කරගන්නේ කොහොමද? අපේ සිත යම් ආකාරයක ධර්මා ගුණයකට යොමු කළාම ඒ ගුණයට අනුගතව සැකසෙන ස්වභාවයක් සිත තුළ තියෙනවා. ඒ ස්වභාවයට අනුගතව සැකසෙනවා. උදාහරණයක් කිව්වොත් සරල වශයෙන් කුඩා ළමයෙක් හැදෙන්නේ මව්පිය, සමාජ හා ගුරුවරුන්ගේ කියුම් කෙරුම් දිහා බලාගෙන. ඒකනේ ඒ භාෂාව කතා කරනෝ, ඒ පිළිවෙතට ජීවත් වෙනවා, ආදී කොට ඇති හැඩගැසීමක් වෙනවනේ. ඒක තමයි මානව ලක්ෂණය. ඒ උදාහරණයක්. ඒ වගේ අපේ සිතත් අනුගත වීම කියන එක සිද්ධ වෙනවා, තියෙනවා. එතකොට අනුගත වීම කියන එක තියෙනවා නම් සිදු වෙනවා නම් අපිට තියෙන්නේ නිර්වාණයට අනුගත වෙන්න නිර්වාණය දෙසට අපේ සිත යොමු කරන්න ඕන. අපගේ මනස යොමු කරන්න ඕන. ඒක විශිෂ්ට ඥානයකින් යුක්ත මිනිසෙකුට කළ හැකි විශේෂ කාරණයක්. විශේෂ කාරණයක්. එතකොට නිර්වාණය දෙසට අපේ සිත යොමු වෙන වාරයක් පාසාම නිවනට අනුගතව අපේ මනස පරිණාමය වෙනවා, වෙනස් වෙනවා. ඉතින් මේ ජීවිතේ මුලින්ම ඉන්න තැන මහා දුකක් කියලා වැටහිච්ච උදවිය ඉතා වේගෙන් එතෙන්ට පරිවර්තනය වුණා. ඒ කියන්නේ මේ දුක්ඛ සත්‍ය මනාව දැනගෙන හිටපුවාය මේ ලෝකේ දුකයි. මට සමුදය ඕන, මට නිරෝධය ඕන, මට මාර්ගය ඕන කියලා හොය හොයා හිටපුවාය. මේ හතර එකට තියෙන්නේ. දුක දැක්කනම් එයා අනිවාර්යෙන් හොයනවා. සමුදය වෙන්න හොයනවා, නිරෝධ වෙන්න හොයනවා. මාර්ගය හොයනවා තමයි මේ ජීවිතේ යම් දුක්ඛ කන්දයක් තියෙනවා කියලා අඳුනගත්තා නයි. කියන වර්තමාන දුක් නොවුනත් ප්‍රඥාවන්තයාට අනාගතයේදී හරි දුක් සංසාරේදී හරි දුක් තියෙනවා නම් ඒව පේනවා. එතකොට එහෙම පේන කෙනාට මේ සිතෙහි ඒ දුක් කන්දරාව හට ගැනීමට හේතුව හොයන්න හිතනෝ ඒ හේතුව නැති කිරීමෙන් දුක නැති කරන්න පුළුවන් කියන කාරණය ස්වභාවයෙන්ම හිතට දැනෙනෝ මොන ආගමක හිටියත් මොන රටක හිටියත් ඒ පුංජලයට. එහෙමනම් අපි මේ භෞතික ක්‍රමයට සිදු කරන දේවල් වලින් මිනිස්සු සරල අදහිම් ක්‍රම වලින් යදීම් වලින් මිනිසුන්ගේම මනස මෝහණයට ලක් කරගෙන වාසය කිරීමක්, ඒක හරිම තාවකාලික සැනසීමක්. එවැනි මිනිසුන් ළඟ තිබෙන්නේ නිරන්තරයෙන්ම විචිකිච්ඡාවේ ව්‍යාකූලත්වය. නොදකින ලෝකයකට අතවනන, නොදකින ශාස්ත්‍රවරයෙකුට අතවනන මිනිසුන් ළඟ තියෙන්නේ දැවෙන විචිකිච්ඡාවක්, හැම මොහොතකම සැකයක්, කුතුහලයක්. නමුත් අපි මෙතෙන්ද කියන්නේ ඔබට නොදැනෙන දෙයක් දිහා බලන්න නෙමෙයි, දැනෙන දේ මනාව අඳුනාගෙන ඒ දැනීම කියන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා දැනීම වේදනාව දුකක් කියලා තේරුම් අරගෙන ඒ වේදනාත්මක ගුණය අවිද්‍යාත්මක පටිච්ච සමුප්පාදයෙන් සැඳුම් ලද් දෙකක් බව තේරුම් අරගෙන අවේදීත සුඛය කියන එක මනස තුල පහළ කරගන්න, තේරුම් කරගන්න, අවබෝධ කරගන්න. මේක හරි විශිෂ්ට ධර්මයක්, ගැඹුරු ධර්මයක්, පරමාර්ථ ධර්මයක්. නුවණටම හසු වෙන, ඥානයටම අවබෝධ වෙන, ඥානය විසින්ම අධ්‍යාත්මය තුල රජ කරවන, මිනිසත් භවම ප්‍රයෝජනයට අරගෙන මිනිසෙකු නැගී සිටින විශේෂ කාරණයක් හැටියට මේ සදහර්මයේ අවබෝධ වීම කියන එක පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම ධර්මය තුල තල නැහැ. ධර්මය තුල තල නැහැ. ස්ථාවරවල් නැහැ ධර්මය තුල. ධර්මය කියලා කියන්නේ එකම ස්වභාවයක්. ඒකම ස්වභාවයක්. තල මායිම් කරගෙන ඉන්නවා නම් ඒ පුහුදුම්කම. සීමා මායිම් ඇති කරගෙන ඉන්නවා නම්, තල ඇති කරගෙන ඉන්නවා නම් ඒ මමංකාරයේ මිම්මක්. එතකොට මමංකාරයේ නොමැති තැනක තල නැහැ. මමංකාරයේ ඇති තැනක තල ස්ථාවර හැම දෙයක්ම තියෙනවා. එහෙමනම් දැන් අපි බලන්න ඕන අපේ මනස අර ගති විමුක්ත කියන කාරණේනොත් අවදි කලේ කාරණයයි මේ තල සීමාවන් වලින් අපේ මනස ඉවත් කරගෙන ගති විමුක්ත ගති ලක්ෂණ නැති තල සීමාවන් වලට නොවැටුණු ක්‍රියාව ඉක්ම වූ දර්ශනයට අපේ මනසපත් වෙලා තියෙනවද? ක්‍රියාව ඉක්ම වූ දර්ශනයටපත් වෙලා තියෙනවද? දැන් ක්‍රියාව ඉක්ම වූ දර්ශනය තුල තමාගේ ජීවිතේ පවතිනවා නම් ඒකාන්ත වශයෙන්ම ඔහු ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක් විශිෂ්ට පුජ්‍යලෙක්. දැන් ක්‍රියාවට වැටිලා තමයි මිනිස්සු දුක් විඳින්නේ. එතකොට ක්‍රියාව ඉක්ම වූ මනසක් ඇති පුජ්‍යලයා අති ශ්‍රේෂ්ඨ කෙනෙක්, විශිෂ්ට කෙනෙක්. ඒ විශිෂ්ට භාවය මෙපමණයි කියලා ලෝකෙන් උදාහරණ දක්වන්න පුළුවන් කමක් නැහැ. ඔහු මේ ලෝකයේ රජ සම්පත් ලැබුවට වඩා සතුටු වෙන කෙනෙක්, සංසාරයේ ඔහු දිනු කෙනෙක් බවට පාත්‍ර වෙනව පත් වෙනවා. ඉතින් ওই தত্ত্বය තේරුම් ගන්නකම්, ওই தত্ত্বයට මනස සැකසෙනකම් මිනිසයා ඉන්නේ සංසාරේ, සසරේ ඉන්නේ. විවිධ ගති ලක්ෂණ වලට මාරු වෙවි සත්වයා යන්නේ. වේලාවකට දේව ලක්ෂණ ගති, වේලාවකට මනුෂ්‍ය ලක්ෂණ ගති, වේලාවකට යක්ෂ ගති ලක්ෂණ, වේලාවකට ප්‍රේත ගති ලක්ෂණ ආදී කොට ඇති ගති වෙනස් වෙවි, ගති පරිණාම වෙනස් වෙවි, එකිනෙකට මාරු වෙවි මිනිසුන්ගේ ජීවිත ගමන් කරනවා. ඉතින් මිනිසුන්ගේ පාලනය හෝ මිනිසුන්ව හඳුනාගත්ත පිරිසක් නොවේ. ඒ නිසා මෙන්න මේ කරුණු කාරණා මනාව තේරුම් කර ගැනීම, අවබෝධ කර ගැනීම නිසා මිනිසාවම අවබෝධ කර ගැනීමට වෙරදැරීම ඥානවන්ත මිනිසුන්ගේ වගකීමක් බවට පත් වෙනවා. එතකොට මෙහි වැඩි කාර්යභාරය තිබෙන්නේ දේශකයාට නොවේ, වැඩි කාර්යභාරය තියෙන්නේ ශ්‍රාවකයාට. තමාගේ හිසට තමා අතමේ කියලා අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා, වෙන කවුරුවත් නැත ඔබේ දුකට පිළිසරණ වෙන්නේ. ඔබ මේ සසර ගමනේදී පැත්ත දිහා බැලුවාම එයට පිහිට වෙන්න නම් කාටවත් බෑ, දෙමව්පියන්ටවත්. ඒ නිසා ඔබම ඔබට පිහිට කරගත යුතුයි කියලා කල්පනා කරලා ජීවිතයේ ධර්මයට අනුව වෙනස් කරගන්න, මෙහෙයවා ගන්න මහන්සි වෙන්න ඕන. එහෙම වෙනස් කර ගැනීමෙන්, මෙහෙයවා ගැනීමෙන් නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ ගැඹුරින් ධහමට අවබෝධය, එහෙම නැත්නම් ප්‍රඥාව යොමු කරන මට්ටමට තරමට තමන්ගේ ජීවිතය වෙනස් වෙනවා. අර මම කිව්වේ පරිණාමය වෙනවා කියලා කිව්වේ, වෙනස් වෙනවා, අනුගත වීම වෙනස් වෙනවා කියලා කිව්වේ. ඒ ඒ ඒ දේ සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය තුළ. එතකොට පරමාර්ථ ධර්ම පිළිබඳව අහුම්කම් දෙනකොට පරමාර්ථ සත්‍යයක් ගොඩනගෙනවා තමන්ගේ ජීවිතේ. එතකොට ලෞකික සත්‍යයක් පිළිබඳව තමන්ගේ සිත යොමු කළොත් එහෙම ලෞකික සත්‍යයකට තමන්ගේ ජීවිතේ ගොඩනගෙනවා. එහෙමනම් අපි පරමාර්ථ සත්‍යයකටයි ජීවිතේ තමන්ගේ සිත, තමන්ගේ මුළු ශක්තියින් සියල්ලම යොමු කරන්න ඕන. ඒ යොමු කිරීමෙන් තමයි ඔබට ඒ දේවල් තේරුම් කරගන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි, අපි සාකච්ඡානුසාරේනුත් කරුණු කාරණා පැහැදිලි කරන්න කැමැති. ඒ නිසා අපි මේ පින්නතුන්ගෙනුත් තමන්ට තියෙන ගැටලු පිළිබඳව, ඒ කියන්නේ පැහැදිලිවම වෙන වෙන ගැටලු නෙමෙයි, පැහැදිලිවම සත්‍ය අවබෝධ කර ගැනීම උදෙසා තිබෙනම ගැටලු සාකච්ඡා කිරීම තමයි වැදගත් වෙන්නේ. එවැනි ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න අවකාශයක් හැටියට මේ අවස්ථාව ලබා ගන්නවා. දැන් අපි කොහොමද එදිනදා ජීවිතයේදී දෙදෙනෙක් එක වගේ ප්‍රශ්න දෙක ප්‍රශ්න ඇහුව නිසා එදිනදා ජීවිතයේදී කොහොමද මේ මමත්වයෙන් තොරව සිත පවත්වා ගන්න ඒ වගේම එහි දියුණුවක් ඇති කරගන්න කියලා ඇසුවා. සමහර විට කියනවා තමන් හිතනවා දැන් මම මේ ඉන්නේ මමත්වයෙන් තොරව. මොකුත් මතක් කරන්නේ නැතුව ඉන්න මොකුත් දැනයක් ගැන හිතන්නේ නැතුව ඉන්නකොට අපි හිතෙනවා මේ ඉන්නේ දැන් මම මමත්වයෙන් තොරව. ඒ මමංකාරයෙන් තොර කරලා හිත නිතරම පවත්වාගෙන ඉන්න ඕන කියලා අපි උත්සාහයක යෙදෙනවා. එහෙම නැත්නම් මම මමත්වේ නැතුව මේ ඉන්න හැඩ ගැහෙනවා වගේ ස්වභාවයකුත් සමහර වෙලාවල් වලට උත්සාහවත් වෙනවා. අපිට එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. මමත්වයෙන් තොරව ඉන්න පුළුවන් කමක් නැහැ. ධර්ම අවබෝධය කරගත්තේ නැති. එහෙම නැත්නම් ලෝකෝත්තර සත්‍යයට පත් වෙච්ච නැති කෙනෙකුට මේ මමත්වයෙන් ඉන්නවයි කියලා උත්සාහ කළාට ඒ මමත්වයෙන් තොරව නෙමෙයි ඉන්නේ. ඒ මමත්වයේ තුලමයි ඉන්නේ. කොච්චර වෙනස් වුණත් ඒ මමත්වයේ තුලමයි ඉන්නේ. එතකොට අපෙන් අහන ගැටලුව තමයි ප්‍රශ්නය තමයි මේ විදියට ඉන්නවයි කියන එක තුල මමත්වයේ තියෙනවයි කියලා අපි පැහැදිලි කළා. කොහොමද මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා හිත පවත්වන්නේ කියන එක. ඒක තමයි ගැටලුව බවට පත් වුනේ. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා හිත පවත්වන විදියක් නැහැ. ඒ කියන්නේ ඕනම විදියකට එහෙනම් ඉන්න පුළුවන් කියලා හිතන්න යන්න එපා. එතකොට විදියක් නැහැ. විදියක් කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමයට මේ හිත තියාගන්න කියලා අපි දුන්නොත් ඒක අරමුණක් බවට පත් වෙනවනේ. කාරමුණක් බවට පත් වෙනවා. එතකොට අරමුණ ආසන පුජ්‍යලයා විසින් ඒ අරමුණේ හැසිරවීම සඳහා තමන්ගේ ව්‍යායාමයේ උත්සාහය යොදවන්නට ඕන. නමුත් අපි ළඟ තියෙන එක එක විදි ගති තියෙනවා. මෙන්න මේ ගති ඉක්මව ඇති කරගන්න මුලින්ම ඥාන දර්ශනය ඇති කරගන්නවා. අර අන්ධකාරයේ ඉන්න පජ්ජලයක් වැඩ කරන්න කලින් ලාම්පුව පත්තු කරගන්නවා වගේ ලයිට් එක දැල්වක ටෝච් එක මේ දැල්ව ගන්නවා වගේ වැඩක් ඉස්සෙල්ලම කරන්න ඕන. කියන්නේ මේ සම්මාදිට්ඨික ඥානය මමත්වය ඉක්ම වූ ඥාන දර්ශනය පහළ කර ගැනීම සඳහා මොකද්ද මේ දහම කියන එක හොයන එක මිසක් එක එක විදිවලට හසුරවන්න උත්සාහ කළා තේරුමක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට උපකාරක වෙන්නේ නම් ධර්මය අහන්න ඕන, සද්ධර්මය අහන්න ඕන. සද්ධර්මය යෝනිසෝ මනසිකාරයකින් යොදලා නොතේරෙන ධර්ම කරුණු ගැඹුරින් පරිශනය කරන්න ඕන. ඒ වගේම අර අශේෂ විරාග තත්වයකට තමන්ගේ මනස, ඒ කියන්නේ දහමට සරිලන මනසක් තමා ළඟ තියෙනවද කියලා නිතරම බලන්න ඕන. අපිට බලන්න පුළුවන් දහමට සරිලන මනසක් තමා ළඟ තියෙනවද කියලා නිතරම බලන්න ඕන. ඒක විදියක් නෙමෙයි, ක්‍රමයක් නෙමෙයි. මේ අහවල් ක්‍රමේට ඉන්නවයි කියන ක්‍රමයක් ක්‍රමමාදිලියක් එතන නැහැ. එතකොට දහමට අනුගත වූ මනස තමා ළඟ තියෙනවද කියලා නිතරම බලන්න ඕන. එතකොට දහමට අනුගත වූ මනස ඇත්තෙම පිහිටන්නේ සත්‍ය අවබෝධය සමග. හිතෙක් කල් ඔබ හිතුවොත් යම් ප්‍රමාණයකට හිත එක විදියකට හදලා ආ දැන් මම්මගේ හිත තියෙන ධර්මයේ කියලා ඒක වැරදි. ඒක වැරදි. ඔව් එහෙම ප්‍රමාණයකට එහෙම අපි එහෙ උත්සාහ කළාට එක විදියකට මේ පැයක් ඇතුළත මනස හදලා දෙකක් ඇතුළත මනස හදලා මේ දැන් අපි ඉන්නේ ධර්මයේ කියලා හිතුවොත් එහෙම වැරදි. අපි ඒ ඉන්නෙත් මනසෙමයි. දැන් මේක මනස ඉක්මවා යන ධමයක් නේ. ඒත් අපි මනසෙමයි ඉන්නේ. දැන් අපි උත්සාහවත් වෙන්න ඕන හැම මොහොතකම පුළුවන් තරම් සද්ධර්මය ශ්‍රවණය කරන්නටත්. සද්ධර්මය කියන්නේ අවබෝධ කරගත්ත කෙනෙක්ගේ වචනයට කියන නමක්. අනවබෝධයේ එහෙම නැත්නම් සත්‍ය අවබෝධයෙන් තොරව කරන හැම කෙනෙක්ම කරන්නේ ප්‍රවෘත්ති විකාශය. සද්ධර්ම දේශනාවනේ ප්‍රවෘත්ති විකාශය. ප්‍රවෘත්ති විකාශය කියන්නේ ඔහුගේ නෙමෙයි රටේ වෙන ප්‍රශ්න ටිකක් එක පුජ්‍යලෙක් කියනවා. ඒක සංස්කරණය කරලා තව කෙනෙක් දෙනවා. ඉතින් ප්‍රවෘත්ති විකාශයක් අහලා හරියන්නේ නැහැ. ඔබ සද්ධර්මයේ කියලා කියන්නේ තමාගේ තමන් විසින් සත්‍ය අවබෝධයෙන් ප්‍රකාශ කරන ධර්මයක් වෙන්න ඕන. ඒක නුවණින් මනාව තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. ඊළඟට අපිට මේ මතක් කළා එක වගේ ප්‍රශ්න තුනක් තමයි, තුන් දෙනාම එක වගේ ප්‍රශ්න තුනක් එකතු කළා. මේ කොහොමද හැමෝගෙම ප්‍රශ්නයක් බවට ඒකපත් වෙනවා ඇති. කොහොමද මනස එක අරමුණක තියාගන්නේ? එහෙමත් නැත්නම් හිත නොයෙකුත් මතක් වීම් තියෙනවා, ඒවයින් හිත බලක්ව ගන්න කොහොමද? මේ මොහොතේ තියාගන්න කොච්චර උත්සාහ කරත් හිත තියාගන්න බෑ. එහෙම කතාවක් කිව්වා. හිත කියන එක මේ මොහොතේ තමයි හැම කෙනෙක්ගේම හිත තියෙන්නේ. ඉතින් මේ මොහොතේ හිත මේ මොහොතේ ජීවත් වෙමින් ඒ හිත අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය කරා ගමන් කරනවා. ඒකට සමහර වෙලාවට අපි මතක් කරනවා අතීත දේවල් අපිට කොච්චර හරි මතක් වෙනවා කියලා කියනවා. ඒ අතීත දේවල් මතක් වෙන්න මොනවා හරි හේතු තියෙනවා වර්තමානයේ. හේතු තියෙනවා මොනවා හරි මතක්. එතකොට මේ හිත කියන ධර්මතාවය පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අර මහා පෘථුවිය කරගෙන එක නතර කරනවා වගේ වැඩක්. කාට හරි පුළුවන් ද මේ මහා පෘථුවිය කරගෙන එක නතර කරන්න? ස්වභාව ධර්මයේ විපත්තියක් වෙලා මොනවා හරි වෙලා වුණොත් මිසක් නැතුව මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ ඒක. මහා පෘථුවිය නතර කරන එක. එතකොට අපේ මනස කියලා කියන්නේ ඒ වගේ බලශක්තියක්. මේ මනස වැඩ කරන එක නතර කරන්න බෑ. ඒක හරියට අර පාර දුවන වාහනයක් අල්ලලා නතර කරන්න උත්සාහ කරනවා. ඒක නතර කරන එක ලේසියි කියලා හිතේ. ඒ ඉන්ද්‍රියන් පහේ මහා බලයක් ශක්තියක් තියෙන ඒක නතර කරන්න බෑ. ඒක නතර කරන්න බෑ අපිට. දැන් අපි හිතමුකෝ මනස කෝච්චියක් කියලා. අපි කෝච්චිය ඇතුලේ යනවා. කෝච්චිය ඇතුලේ යනකොට අපිට gadu guduk ගාන සද්දයක් ඇහෙනවා. ඉතින් ගෑස් වෙනවා, පැද්දෙනවා. ඉතින් නොයෙකුත් දේවල් ඉතින් ඔක්කොම අර කෝච්චිය ඇතුලේ තියෙන දේවල් අපිට දැනෙනවා. දැන් කෝච්චිය නතර කරගන්නලා හිමි අපිට ඉන්න බෑ. අපිට උවම නැතන අපි බහින්න ඕන. කෝච්චිය නතර කරන්න අපිට බෑ. ඒක අපේ බලාධිකාරියේ තියෙන දෙයක් නෙමෙයි. ඒක නතර කරන්න බෑ. අපිට උවම නැතන අපි බහින. ඊට පස්සේ අර ගෑස් සිලි පැද්දිලි මොකක්වත් අපිට නෑ. කෝච්චියයි කොච්චි යනවා බැලලා. ඒ වගේ අපි අපේ මේ මමංකාරය අපි හිඳවල තියෙන්නේ ඒ අතීත අනාගත වර්තමාන කියන කෝච්චියේ. එතකොට මේ මමංකාරය බැස්සොත් එහෙම, ඒකෙන් අයින් වුණොත් එහෙම, එයාට අර ගැස්සිලි පැද්දිලි එන මනස තුල ඇති වෙන ප්‍රශ්න එකක්වත් නැහැ. එතකොට අපිට අතීතෙත් මතක නැතුව, අනාගතෙත් මතක නැතුව, වර්තමානෙත් මතක නැතුව ඉන්න එක නෙමෙයි අපිට වුණා කරන්නේ. ඒව මතක් වුණාට කමන්නේ නැහැ. ඒව ගැටලුවක් වෙන්නේ නැත්නම් අපේ මනසට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මේ මොහොතේ ඉන්න උත්සාහ කරනවයි කියලා මේ මොහොත කියලා එකක් නැහැ. දැන් ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට නම් අනාගතයත් අතීතයත් වර්තමානයත් කියන තුන් කාලෙම එකක්. ඒක තුනක් නෙමෙයි. තුන් කාලෙම එකයි. ඒක මොකද්ද? මොකද්ද ඒක? අන්න ඒකට තමයි පත් වෙන්න ඕන. අන්න ඒකට තමයි පත් වෙන්න ඕන. එයාට මේ අතීතයේ ප්‍රශ්නයක් තියෙනවා, අනාගතයේ ප්‍රශ්නයක් තියෙනවා, වර්තමානයේ ගැටලු ප්‍රශ්න තියෙනවා කියලා එහෙම එකක් නැහැ. එයාට කාල තුනම එකක්. අන්න එතෙන්දපත් වෙනවා. දැන් ඔබට ඒක තේරුන්නේ නැහැ. එතකොට ධර්ම අවබෝධය කරගන්න මහන්සි වෙන කෙනෙක් මොකද කරන්න ඕන? ඔය කරුණේ ගැඹුර හොයන්න ඕන නුවණින්. ඕම හොයාගෙන හොයාගෙන යනකොට අපි එතන දෙන්නේ දහම් ගැටලුවක්. ඒ ගැටළු එයා ලිහා ගන්නකොට එයාට සත්‍ය අවබෝධය වෙනවා. අර පොල් ගෙඩියක් තියෙනකොට ඒක ලිලි ගහලා ඊළඟට බිඳලා බැලුවහම ඇතුලේ ජලය සහ පොල් ඔබට දකින්න පුළුවන්. ඒ වගේ අපි දෙන්නේ ගෙඩියක්. ඒ ගෙඩිය ඔයලා ලිලි ගහලා පළල බැලුවොත් ඔබට හම්බ වෙනවා ඒක ඇතුලේ මදය. ඒකට තමයි ප්‍රතිඵල. ඒක තමයි නිවන. ඒ ලෙස සලකන්න. හැබැයි ඉතින් අපි දුන්නාම ගෙඩිය පිටින්ම කන්න එපා. නේද? ඒකනේ. පොල් ගෙඩියක් දුන්නා කියලා හාමුදුරුවෝ දුන්නේ කියලා ලෙල්ලේ ඉඳලා කන්න පටන් ගත්තොත් එහෙම දිරවන්නේ නැහැ. නේද? හාමුදුරුවනේ දුන්නේ විසි කරන්න හොඳ නැහැ ලෙල්ලවත් කියලා. ඒ නිසා ඒක ඒ වෝ සමහර අය එහෙම තමයි කුපිත වෙන්නේ ලෙලි කාලා. දිරවන්නේ නැහැ. එතකොට තේරෙන්නේ නැහැ. දිරවන්නේ කුපිත වෙනවා. එතකොට නුවණැති කෙනෙක් වගේ එහි හරපද්ධතිය ධර්මයේ දිහා බලන. එයා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. එතකොට අපි එක අරමුණක ඉන්න ඕන කියලා එහෙම දෙන්නේ නැහැ. අරමුණු කියලා කියන්නේ කොයි එක වුණත් පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාත්මක වෙන ශක්තියක් ඕනෑම අරමුණක් පංච උපාදානස්කන්ධයෙන් යුක්තයි. එතකොට මට කියන්න බෑ මෙන්න මේ අරමුණේ හිටියොත් ඔබට සැනසෙල්ල තියෙනවයි කියලා කියන්න බෑ. අරමුණේ හිටියොත් ඔබට සැනසෙල්ල තියෙනවයි කියලා කියන්න බෑ. මක් නිසාද? අරමුණ කියලා කියන්නේම දුකක්. අරමුණක් කියලා කියන්නේ සැනසෙල්ලක් නෙමෙයි. අරමුණක් කියලා කියන්නේම දුකක්. මමත්වයේ තිබෙන තාක්කල් නිවන අවබෝධ කරගන්නට බෑ. එහෙම නැත්නම් අපි කියමු සැනසෙල්ල අවබෝධ කරගන්නට බෑ. මක් නිසාද? එයත් මමත්වයේ යන දුකක්. මමත්වයට කිසි කලක සැනසිල්ල අවබෝධ කරගන්න බෑ. මක් නිසාද? මමත්වය යනු දුකක්. නේ? දැන් අපි මමත්වයට සැනසිල්ල හොයාගන්න ලැහැත්තිය. නමුත් මමත්වයට සැනසිල්ල කවදාවත් හොයාගන්න බෑ. හේතුව මොකද්ද? ඈ? මමත්වය කියන්නේ දුකක්. මමත්වයේ කියන දුකෙන් පුළුවන් ද සැනසෙල්ල කෙනෙක් හොයාගන්න? හොයාගන්න බෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අන්ධයාට එළිය සොයාගන්න බෑ කිව්වොත්, අන්ධයාට මණික සොයාගන්න බෑ කිව්වොත් හරිනේ. එතකොට අන්ධකම තියෙනකන් මණික පේන්නේ නෑනේ. එතකොට දුක තියෙනකන් සැනසෙල්ල පේනේද? දුක්බර ඇසින් සැනසෙල්ල බලන්න බෑ. දුක්බර ඇස නැති වුණොත් තමයි සැනසෙල්ල ඇස පේන්නේ. ඒකට කිව්වා දහම් ඇස. ධර්මයේ දකින්න පහල කරගන්න ඕන දහම් ඇස. සදහම් ඇස. දැනට තියෙන අපිට මොන ඇසක්ද? අපිට තියෙන සංස්කාර ඇසක්. සංස්කාර ඇසක් තියෙන්නේ. අතීත අනාගත වර්තමාන සංස්කාර ඇසකින් බලනවා. එතකොට ලෝකයා විසින් ලබා දුන්නු විවිධ සංඥා පද්ධතියන් අනුවයි අපි බලන්නේ. ඒ බලන හැම මොහොතකම ඒ ලෝක සම්මුතියට අනුව චලනය වීම, පෙරලවීම, ගැටීම් ඇති වෙනවා. දැන් එහෙමනම් ඒ අහපු ප්‍රශ්න ටිකට ඔය උත්තර ටික ලබා දුන්නේ ඒ ටික පැහැදිලිද? තවහ අමතක කරන්න එපා. දැන් ආයි ලබන සුමානේ මේ ප්‍රශ්නේ අහන්න එපා. මෙතනම මේ මනස ඒ විදියට හදා ගන්නවා. ඍජු කර ගන්න ඕන, හැඩ කර ගන්න ඕන. හරියට අර වඩුවෙක් ඇද දැක්කහම ඒ ඇදේ එවලෙම යතු කෑල්ලෙන් ගහලා ගන්නවා. ඊට පස්සේ ඒ ඇදේ නේ. එයායි තාතනකින් තියලා බලන්නේ මට්ටල්ලිය. මුළු මට්ටම තියලා බලනවා මෙයා කොහොමද ඇදක් තියනවද කියලා. ඒ වගේ තමන්ගේ මනසේට යම් ගැටලුවක් ඇති වෙච්ච තැනදී ඒ ගැටලුව අපි ඉදිරිපත් කරලා ඒක ආය අහන්න එපා. ඒක ඒවලි හදන්න. ඒක ඒවලෙම හදන්න ඕන. දැන් අපි ඊළඟට ඇතිවන මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් පිළිබඳව අපි සාකච්ඡා කරලා බලන්න ඕන. දැන් අපි ගමනක් යනවා මේ ඉඳලා යාපනයට. එහෙම නැත්නම් නුවරට. එහෙම නැත්නම් කතරගමට යනවා. ඒ යනකොට අපි අරමුණේ මිසක් ප්‍රමුඛ කරගෙන අපි යන්නේ පිටිපැත්තේ දෙපැත්තේ ඉන්න අය කෑ ගහනවා, විවිධ අනතුරු වෙලා තියෙනවා, ප්‍රශ්න වෙලා තියෙනවා. ඒව ගැන අපි එච්චර ප්‍රශ්නයක් කරගන්නේ. ඒව හරියට අර සිතුවිලි වගේ. දෙපැත්තෙන් පැමිණෙන එක එක සිතුවිලි වගේ එක එක දේවල් එවලට පෙනිපෙනී නැතිව යනවා. පිනිවෙයි නැතු යනවා. ඒ වගේ හැමතිස්සෙම අලුත් මාවතක් දකිනවා, අලුත් මිනිස්සු දකිනවා, අලුත් නගර දකිනවා, අපි පහු කරගෙන යනවා. දැන් අපි හිතුව දෑ අපිට කතරගම විතරයි පේන්න ඕන, අපිට නුවර විතරයි පේන්න ඕන, අපිට මේ වරක පොළ පේන්න බෑ නුවර යනකොට. එහෙම කිව්වොත් ඒක ප්‍රශ්නයක්නේ. ඒ කමන්නේ හැපෙන්නේ. දැන් අපි ගමනක් යනකොට ওই නගර පේනවා, අපි ප්‍රශ්නයක් කරගත්තද? නගර ප්‍රශ්නයක් කරගත්තද අපි? නෑ නෑ, අපේ ගමන ගියා. ඒක තමයි කියන්නේ. ඒක පසුපස ඒක එහෙම නැත්තම් පාලනය කරන්න යන්න එපා. සිතුවිලි කියන ඒවා සාමාන්‍ය මාර්ගඵල සත්‍ය අවබෝධ කරගත්ත කෙනාට රහතන් වහන්සේටත් සිතුවිලි පහළ වෙනවා. ඔව්. දැන් මේ සිතුවිලි පහළ වීම තියෙනවා. සිතුවිලි පහළ වුණාට කමක් නැහනේ. හොඳයිනේ. මේ සිතුවිල්ලක් පහළ වුණා මොකද වෙන්නේ? සිතයි අපිට විමුක්ති කරගන්න ඕන. සිතුවිලි කොතරම් ප්‍රශ්නයක් වුණාට කමන්නේ. සිත විමුක්ති කරගත්තනම් ඔය සිත හා සිතුවිලි දෙක වෙන් කරලා තමන් හරියට අඳුන ගන්න. සිතුවිලි කියලා කියන්නේ මොනවද? සිතුවිලි කියලා කියන්නේ රූප, ඡායා, සටහන්. ඒ වගේම සිත කතා කරනවනේ. හිත කතා කරනවා. අනේක හිතේ තියෙන පොඩි කතාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් හිත ටීවී එකක් නම් ඒකේ යන පොඩි ට්‍රෙලි ඩ්‍රාමා එකක් වගේ තමයි සිතුවිලි කියලා කියන්නේ. එතකොට හිත කියන්නේ මොකද්ද? නෑනේ, හිත කියන්නේ මොකද්ද? හිත කියන්නේ ටීවී එක. හිත කියන්නේ ටීවී එක. සිතුවිලි කියන්නේ ඒක යන ඩ්‍රාමා නාට්‍ය. ඒතකොට නාට්‍ය නතර කරලා වැඩක් නැහැ. ඒ නාට්‍ය වැරුවත් තව channel එකකට මාරු කරන්න. ඔය channel මාරු කරගෙන ඉන්නේ කට්ටිය. channel මාරු කරලා හරියන්නේ TV එක අයින් කරන්න ඕන. ඈ? දැන් මේගොල්ලෝ කරන්නේ channel මාරු කරන එක තමයි. ආගම් ලෝකේ මිනිස්සු කරන්නේ ඒක. ආගම් මාරු කරනවා, ආකල්ප මාරු කරනවා, දර්ශන මාරු කරනවා. ඒ උනාට TV එක දිහා තමයි බලන් ඉන්නේ. එතකොට ඔය එකක්වත් නැති වෙන TV එක අයින් කළා. එතකොට සිත අයින් කරන්න කියලා මම කිව්වට හැබැයි ඉතින් TV එක අයින් කරපු ගමන් සිතුවිලි අයින් වෙනවා. හැබැයි ඒත් සිතුවිලි තියෙනවා. අර නිරෝධ සමාපත්තියේ සම්මාධින රහතන් වහන්සේට විතරයි සම්පූර්ණ වෙන්නේ. සිතුවිලි තියෙනවා. නමුත් ඒ සිතුවිලි තමාගේ නොවන බව අත්විඳින නිසා සිතුවිලි නැහැ. තේරෙනවනේ? ඒක තමාගේ කරගත්තාම තියෙන බරයි, තමාගේ කර නොගත්තාම තියෙන බරයි. බලන්න ඔබ බස් එකකට නැගලා ආයි බහැලා ඉන්නේ මොනතරම් සැහැල්ලු වෙන්නේ කියලා. ඒ බස් එකේ ටයර් එක ගැන ප්‍රශ්නෙකුත් නැහැ, ආරක්ෂණය ගැන ප්‍රශ්නෙකුත් නැහැ, වැඩ කරන අය ගැන ප්‍රශ්නෙකුත් නැහැ, ඒ බස් එකේ කැඩලා තියෙන ගැන දේවල් ගැන ප්‍රශ්නෙකුත් නැහැ. ඒ පස්සේ මුකුත් අපිට ප්‍රශ්නයක් නැහැ. මුදුනට පස්සේ නැහැ. කොච්චර සැහැල්ලුවෙන් අපි බහලා. ඒ වගේ අපේ සිතේ තියෙන සිතුවිලි අපිට හරිම සැහැල්ලුවෙන් මේක මගේ කරගත්තොත් තමයි අර බර සෙට් එක. නැත්තම් ඒ සිතුවිලි හුලඟක් ඇඟේ වැදිලා ගියා වගේ. දැන් අපි හිතන්නේ හුලඟ ඇඟේ වදින්න බෑ කියලා. ඉතින් හුලඟක් ඇඟේ වැදිලා ගියා. ඉතින් දැන් අපි කිව්වොත් නෑ නෑ දහවලම තියෙන්න ඕන. රාත්‍රියම තියෙන්න ඕන. එතකොට රැයට 10වලට අපි අනුගත වෙන්න හැදුනා. දැන් අපිට දුකක් නැහැ නේද රැවෙනකොට? හැවෙනකොට දුකක් නැහැ. එළි වෙනකොට ඒත් අපිට දුකක් නැහැ. ඇයි? දැන් අපේ මනස හැදිලා තියෙන්නේ මේක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැවෙනව 10වල් වෙනව. රැවෙනව 10වල් වෙනව. ඒක නිරස් කරන්න බැරි නිසා අපි මේකට අනුගතයි. එතකොට මනසෙත් ඇති වෙන දෙයට මේ ස්වභාවය අපි තේරුම් ගත්තොත් මනාව ඒක ඒහා සමාන අනුගත වීමක් වුණොත් මනුෂ්‍යයට දුකක් කියලා දෙයක් නැහැ. සතුටක් කියලා දෙයක්වත් නැහැ. එයා මේ දුක මෙහෙවම තියෙන්න ඕන සතුට මෙහෙවම තියෙන්න ඕන කියලා තීරණයක් ඇති කරගන්නේ නැහැ. ඊට අනුගත වෙනවා, ඊට සැකසෙනවා. ඊට අනුගත වෙනවා, ඊට සැකසෙනවා. දැන් අපිට වඩා වැදගත් වෙන කාරණය තමයි ඔබ ජීවත් වන්නේ කොතනද? ඔබ ජීවත් වන්නේ කොතනද? ඔබේ මනස, ඔබේ ඥානය, ඔබේ ජීවිතය ඔබ ජීවත් කරවන්නේ කොතනද කියලා බලන්න. ඔබ මායාවේ තුරුල්ලේද ඉන්නේ? එහෙම නැතිනම් බුදුහාමුදුරුවන්ගේ ළඟද ඉන්නේ? ඕම් බලන්න, ඔබ ඉන්නේ මායාවේ තුරුල්ලේද බුදුහාමුදුරුවන්ගේ තුරුල්ලේද ඉන්නේ? කාගේ තුරුල්ලේද ඉන්නේ? එහෙම හිතාගෙන හිටියද ඉන්නේ මායාවේ ළඟ? එහෙමද? දැන් ඔය මාරයා කියන්නේ කවුද? ලොකු බඩක් තියෙන, දත් තියෙන කෙනෙක්ද? ඈ? නෑ, මාරයා කියන්නේ තමාටමයි. මාරය කියලා කියන කෙනෙක් නෑ, තමාම තමයි මාරයා. මන කියන ධර්මතාවය තමයි මාර. මවන්නා. එතකොට අපි ළඟ තියෙන අත්වාද සහ පරවාද තියෙනවා. මිනිස්සුක් ළඟ තියෙන්නේ වාද දෙකයි, අත්වාද පරවාද. අනුන්ගේ මත, තමන්ගේ මත, ඔය දෙකට හිර වෙලා මේ ලෝකයේ මිනිසෙකුට අහිමි වූ කරුණු දෙකයි. අහිමි වූ කරුණු දෙකයි මොකක්ද? ඒ කරුණු දෙක, එකක් මම, අනික මාගේ. මේ කරුණු දෙක පමණයි මිනිස්සෙකුට අහිමි. මේ කරුණු දෙක ඇරෙන්නට අනිත් සියල්ලම මිනිස්සයාට හිමි. දැන් බලන්න, හිමි කොටස් ටික දිහා බලන්න. මොනවද හිමි කොටස් කියන්න බලන්න අපිට. මොනවද හිමි? තමන්ට හිමි කොටස්? ආ, කය. ඔව්, තව මම කිව්ව කාරණේ හරියට තේරුම් ගත්තද මම දන්නේ. මේ ලෝකේ මිනිස්සෙකුට, මිනිසාට හරි ගැහණියට හරි නේ, ඔය කාට හරි කියලා කියන එක අදහස් කරේ කරුණු දෙකක් අහිමි. එකක් මම. මම කියලා කියන්නේ තමන්ගේ මම. තමන්ම මම කියලා කියවගෙන අන්න ඒක මම. අනික මාගේ කියන දේවල්. එතකොට මම හා මාගේ දේවල් කියන දෙක තමයි මිනිස්සයාට මේ ලෝකේ අහිමිම කරුණු දෙක. ඒ කියන්නේ හිමි නැති. ඒ දෙක ඇරෙන්නට මිනිසාට අන් සියල්ල හිමි. දැන් ඔක ගැන ගැඹුරින් මොහොතක් ටික වෙලාවක් කල්පනා කරන්න. මොකද හරියට ගන්න වචන දෙක තේරුම් කරලා ගන්න. මේ ලෝකයේ තමාට මම මට හිමි නැති කරුණු දෙකයි. එකක් මම, අනික මාගේ යන සියල්ල. මේ දෙක ඇරුණහම හිමි කරුණු අන් සියල්ලම. එතකොට මේ කරුණු දෙක දිහා බලන්න, හිමි කරුණු දෙක දිහා බලන්න ටික වේලාවක්. ඔව් පැහැදිලිව මේකට තමයි අපි මේ කරුණ. ඔව් ඔව් කරුණක් තියෙනවා. ඔව්. දැන් මේකනේ මේ ලෝකේ මම හා මගේ කියන දේවල් ඉවත් කළාට පස්සේ ඉතුරු වෙන්න මුකුත් නැහැ. දැන් අපි පේන දෙයක් ඇහෙන දෙයක් වුණත් ඒක මට පේන දෙයක් මට ඇහෙන දෙයක් නේ. ඉතින් ඒවත් මගේ දේවල් බවට පත් වෙනවා. ඈ මගේ ඇහැට පේන දේවල් නේ. ඉතින් මගේ සහ මම කියන දෙදෙනා තමයි මේ ලෝකේ සියල්ල කියලා කියන්නේ. එතකොට මම කියන එකම මායාවක් නේ. මායාවක් කියලා කියන්නේ මවාගත් දෙයක්. පොඩි චිත්‍රයක් විතරයි. දැන් අපි චිත්‍ර වශයෙන් ඇඳගෙන තියෙන මොනවද? කුල චිත්‍රයක්, ජාති චිත්‍රයක්, රටවල් චිත්‍රයක්, හැම දෙයක්ම චිත්‍රයක්. චිත්‍රයක් නොවන දෙයක් නෑ. ඊළඟට තමා මම ස්ත්‍රියක්, ඒකත් චිත්‍රයක්. මම පුරුෂයෙක්, චිත්‍රයක්. මේ ලෝකේ ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කෙනෙක් නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ඈ? ඔව් මනෝලෝකයක් තියෙන්නේ. මනෝලෝකයක් තියෙන්නේ. ඔව්. එතකොට මේ 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 දෙදෙනාම මනෝලෝක දෙකක්. මනෝලෝක දෙකක්. ඉතින් මේ සමාජයේ විසින් යම් යම් තරාතිරම් වලට උසස් මානයක් දීලා තියෙනවා. යම් යම් තරාතිරම් වලට පහත් මානයක් දීලා තියෙනවා. ඒ මාන්නයෙන් තමයි වැඩ කරන්නේ. ඒක සපත්තු දෙකේ අඳින කලිසමේ ෂර්ට් එකේ වාහනේ ගේගේ දොර අඳින කනකරේ තරම් ඔය ඔක්කොමත් එක්ක මාන්නයක් නේ දීලා තියෙන්නේ. තමන්ගේ මාන්නය හදාගන්න තමයි තියෙන්නේ. මාන්නය තත්ත්වේ තරාතිරම හදන්නයි ඔය ඔක්කොම තියෙන්නේ. එතකොට මේ කිසිත් නැති තැන, හුත්ම නැති තැන සියල්ල හිමි කෙනෙකුට වඩා සැනසෙල්ලක් තියෙනවා. මුකුත්ම නැති තැන මනසේ සියල්ලම හිමි පුජ්‍යලයකට. අපි කියන්නේ ඒකට සක්‍රදේව චක්‍රවර්ති රාජ්‍යත්වය කියලා කියන්නේ නේද? ධර්මාශෝක රජතුමා වගේ රජවරුන්ටත් නැති සැනසෙල්ලක් දැනෙනවා මේ මුකුත්ම නැති තැන හිතේ. එතකොට මුකුත්ම නැති තැන හිතේ හඳුනා ගන්න බෑ. ඒක දැනෙන දෙයක් නෙමෙයි. එතකොට දැනෙන දෙයක් හැටියට ඔබ හිත පවත්වාගෙන හිටියනම් දැන් නම් මගේ හිතේ මුකුත්ම නෑ වගේ පේනවා කියලා ඒ බොරු තැනක්. එතනද යමක් තියෙන. එතන තියෙන ශූන්‍යත්වය. එතන තියෙන මමත්වය. එහෙම පවත්වාගෙන හිඳීමෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. එහෙම භාවනාවකුත් Hindu කාලේ තිබ්බනේ, ශූන්‍ය භාවනාවක් තිබ්බා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වූ ශූන්‍යතාවය කියන එක ඒක ලෝකයේ එක්ම වූ ශූන්‍යතාවය. ඒක දෘෂ්ටියක් නෙමෙයි. ශූන්‍යතාවය කියන්නේ දෘෂ්ටියක් නෙමෙයි තින්දි. එතකොට ඒ ලෝකයේ එක්ම වූ ශූන්‍යතාවය තමයි වැඩින්නේ. එතකොට ලෝකයේ එක්ම වූ ශූන්‍යතාවය හා ලෝකයේ ඇති ශූන්‍යතාවය අඳුනගන්න සරල ක්‍රමවේදයක් තියෙනවා. ලෝකයේ ඇති ශූන්‍යතාවය අඳුන ගන්න පුළුවන් එක දැනෙනවා, පේනවා, හැඟෙනවා. ලෝකෝත්තර ශූන්‍යතාවය පේන්නේ, දැනින්නේ, හැඟින්නේ, දැනින්නේ. මේ සරල ක්‍රමවේදය. එතකොට ඔබ එන්න ඕන ලෝකෝත්තර ශූන්‍යතාවයට. එතකොට ලෝකෝත්තර ශූන්‍යතාවය දැන් ඔබ විඳින ධහමකට පාත්‍ර කරන්න නෙමෙයි අපි මේ උත්සාහ කරන්නේ. නොවිඳිනා ධහමකට පාත්‍ර කරන්න. ඒ කියන්නේ ටීවී එකේ channel එකක් මාරු කරන්න නෙමෙයි, ටීවී එකම නැති කරන්නයි හදන්නේ. ඇත්ත වශයෙන්ම මමංකාරයට හතුරු වෙන මොහොතක්නේ. නමුත් ජීවිතේ පුරාම මිනිසුන් ජීවත් වෙන්නේ මමංකාරයට හිතකාමීව. ඔබේ මමංකාරයට මේ දේශනාව හතුරෙක්. එනිසා මමංකාරය රැකගන්න ඕන නම් වහාම ගෙදර නතර වෙන්න ඕනේ. මමංකාරයට භරබතල හතුරෙක් ධර්මය සද්ධර්මයේ දේශනා කරන කෙනා. එතකොට තමන් මාරයා කියන කෙනා එයා හඳුනගත්තනම් මමංකාරය තමන්ට කරන විපත. ඒ විපත පේන්නේ ගැඹුරු ඥානයක් ඇති කෙනාට පමණයි, සරල ඥානයක් ඇති කෙනාට පේන්නේ. මොකද මාරයා දෙන්න පිටතින් පෙන්වන හැම දෙයක්ම හරිම මනස්කාන්තයි. ඒකනේ බුදුහාමුදුරුවෝ ඒවා බොහොම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. විසතවරුණු කේජු කැලක් වගේ මාරයා ලබා දෙන දේවල්, මිහිරි කාන්ත මනස්කාන්ත ලස්සන දේවල්. ඔය තණ්හා රති රග කියන ගෑනු ළමයි වුණත් ලස්සනට ඇඳලා තියෙන එක ලස්සනමයි. ඒ කියන්නේ බැලූ බැල්මට මායාකාරී රැවටෙන ස්වභාවයෙන් යුක්තයි, මිහිරි ස්වභාවයෙන් යුක්තයි. නමුත් යථාර්ථය බැලුවාම තමයි අමිහිරි භාවයෙන් යුක්තයි. එතකොට සර්පයාගේ වල්ගි වගේ කියලාත් පෙන්වනවා. සර්පයාගේ වල්ගි සමහර සර්පයන්ගේ වල්ගි දලයක් තියෙනවා. මේ සමහර රටවල ඉන්න විසිකුරු සත්තු සාමාන්‍යයෙන් ඉතින් අපි සර්පයන්ගේ වල්ගි මුකුත් නැහනේ. වල්ගියක් තියෙන එක නෑ, අර කෙලවරේ තමයි මේක තියෙන්නේ. දැන් එතකොට මේ ගැඹීර ධර්මය හරියට හිතට කාවද්දව ගන්න ඕනේ. එහෙම නැත්නම් තේරුම් කරගන්න ඕනේ. මේ තේරුම් කරගත්තාම එයාට මතුවෙන සැනසෙල්ල අසංකාරික වෙන්නවා. සංස්කාරක මේ සැනසෙල්ලක් වෙන්න බෑ, අසංකාරික සැනසෙල්ලක් වෙන්න ඕන. එතකොට අසංකාරික සැනසෙල්ලක් භුක්ති විඳින කෙනා එයා විඳින සතුටක්වත් එයා විඳින දුකක්වත් නැහැ. ඔහු විඳින සතුට සැහැල්ලුවයි. ඒ සැහැල්ලුව ලෝකෝත්තරයි. ලෝකෝත්තර කියන්නේ ඉන්ද්‍රියන් වලට බරක් නොදී, ඉන්ද්‍රියන් තුලට වේදනාවක් නොදී විඳින සැහැල්ලුව. ඉන්ද්‍රියන් වලට වේදනාවක් නොදී බරක් නොදී විඳින සැහැල්ලුව. ඒ වේදනාව නිසා ඊතර වේදනාවක් නැහැ. ඒ නිර්වාණය නැමැති සැහැල්ලුව ලැබීමෙන් එයාට අනාගත දුක් පැමිණෙන්නේ නැහැ. මේ ලෝකේ නොනැස්සන එකම ධර්මතාවය නම් නිවනයි. ඒ කියන්නේ අජර අමර කියලා කියන්නේ. ඒක මැරෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, ජරාවට යන්නේ නැහැ. ජරාවට නොයන වෙනස් නොවන ධර්මතාවයකට සිත පිහිටුවට පස්සේ එයාට ඒ තුල සදාකාලික සැනසීමක් දැනෙනවා. නැත්තම් මේ ලෝකෙ පිහිටවන ඕනම කෙනෙක්ගේ ඕනම වස්තුවක් කෙරෙහි සිත පිහිටෙවුවහම ඒකෙන් යම් දවසක ඒවා අජර නොව අමර නොවන නිසා, ජරාවට සහ මරණයට පත්වන දේවල් වන නිසා ශෝකය කනස්සල්ල හටගන්නවා. මෙතන මේ මනස පිහිටවා ගන්න තැන ප්‍රශ්නයක් තියෙනවා. මනස පිහිටවා ගන්න තැන ප්‍රශ්නයක් තියෙනවා. සම්මා දිට්ඨිය උදා කර ගන්න ඕන. අපි ළඟ තියෙන සම්ප්‍රදායික දෘෂ්ටිය අයින් කරලා. එතකොට සම්මා දිට්ඨිය නිතරම ලෝකේ බලන්නේ කොහොමද කියලා අපි උත්සාහවත් වෙන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා ප්‍රශ්න කරලා ඒක අපිතුලින් මතු කරගන්න අපි මහත්සේ වෙහෙසර දරන්න ඕනේ. ඒකට කියනවා සතර සම්‍යක්ප්‍රදාන වීර්යය කියලා කියනවා. එහෙම නැත්නම් විදර්ශනා භාවනා කරනවා කියලා කියනවා. විදර්ශනාවත් තුළින් තමයි රහතන් වහන්සේලා බිහි වුණේ. දැන් ඔබ බලාගෙන ඇති මේ අඳුර කියවන අපිට මුකුත් කරන්න දෙන්නේ නැහැ නේ. කර කර ඉන්න හරිය මදිය. තව දේවල් කරන්න දෙන්න ඕනේ. කර කර ඉන්න ඕන තරම්. කර කර ඉන්න එකට තව මොනව හරි කරන්න දෙන්නද ඕන? ඔය කරන හරිය මැද දැන් මේක යන්නේ කරන්න හරිය තව කරන්න නෙමෙයි නතර කරන්න. නතර කරන්න කියපු ගමන් ඒක ක්‍රියාවලියක් හැටියට ගන්න නම් හරි හපන්න. ඒකුණ ගන්නවා ඒකත් ක්‍රියාවලියක් හැටියට. එතකොට ආයි ක්‍රියාවට. එතකොට මේ මිනිස්සෙර ඉන්නම බෑ නලියන වැටෙන්නම ක්‍රියාවලියකට. අර කූඩැල්ල මෙට්ටෙන් තිබ්බහම ආයි දුවල ගිහලා මඩට පයින්නවා වගේ කොච්චර බගුවත් ක්‍රියාවලියකට වැටෙන්නේ නැතිව ඉන්න පෘථජන මනසට බෑ. එයා ඒක අඳුනන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ක්‍රියාවලියකින් තොරව ජීවත් වීම කියන එක එයා අඳුනන්නේ නැහැ. ක්‍රියාවලියකින් තොරව ජීවත් වෙන්න කියලා හැඩගෙනවා. හැඩගැහුණත් ඒක කරන්නේ ක්‍රියාවලිය. මොකද ක්‍රියාවකින් තොරව දහමක් අඳුනන්නේ නැති නිසා. දැන් එතකොට මෙතෙන්දි හිතට ගන්න ඕන දැන් ආයෙ ගෙදර ගිහිල්ලා ක්‍රියාවලියකට වැටෙන්නේ නැතුව මොකද්ද මේ කියපු කාරණේ තේරුම? ඒක තමයි කිං සත්‍යගවේස කියන්නේ ඒකට. කුමද්ද සත්‍ය? මොකද්ද මේකේ සත්‍ය? ගැඹුරින් ඔබ සොයා බලන්න, බලාගෙන බලාගෙන යන තරමට ඔබේ මනස වැඩෙනවා, ඥානය තීක්ෂණ වෙනවා. යම් මොහොතකදී ඔබේ ප්‍රඥා මහිමය පූර්ණව ඔබේ මනස දකින මොහොතට පත් වෙනකොට අර අවිද්‍යාව මුල්ලක කොහේ හරි හැංගිලා ඉන්නවනම් එයාට ඉන්න බැරුව එයා සම්පූර්ණයෙන් මේ ශරීරයෙන් සහ ආත්මයෙන් ඉගිලිලා ගියාට පස්සේ එදා ඉඳලා ඔබට નિરાයාසයෙන් නිතරම දහමත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. එයා අමුතුවෙන් මේ දැන් මම ඔන්න දහමේ හිත පිහිටුවා ගන්න ඕන කියලා හිම ගන්නෑ. එයා 24 පැයම දහමේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ චේතනාව. මෙහෙම අපි කියමු. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දැන් අපි කියන වචනයක් තියෙනවනේ. ඒකත් අහිති වෙන්නේ සක්කාය දිට්ඨියට. අපි සක්කාය දිට්ඨිය කියලා කියන වචනයක් තියෙනවනේ. ඒක අහිති වෙන්නේ සක්කාය දිට්ඨියට. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. හැදෙලනේ? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන වචනයත් සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨියෙන් තොර වූ තැනට වචනයකුත් නැහැ. එයා මට සක්කාය දිට්ඨිය ඇතය හෝ නැතය කියලා කියන්නේද නැහැ. ඒ පරමාර්ථයෙන් කියන්නේ වචනෙන් කියන්න පුළුවන්. පරමාර්ථයෙන් එවැනි හැඟීමක් උපදින්නේ නැහැ. ඇයි හේතුව? යාට සක්කාය දිට්ඨිය නැති නිසා. බලන්න මේ ගැඹුර මොකද්ද කියලා. සක්කාය දිට්ඨිය තියෙන කෙනා තමයි මම මේ තලයේ මේ තත්වයේ මේ තරාතිරම කියලා කියන්නේ. සක්කාය දිට්ඨියක් නේ. එතකොට සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙකුට සක්කාය දිට්ඨිය ඇත කියලා කියන්නත් බෑ. සක්කාය දිට්ඨිය නැත කියලා කියන්නත් බෑ. ඇත කියලා කිව්වොත් ඒත් සක්කාය දිට්ඨිය තියෙනවා. නැත කියලා කිව්වොත් ඒත් සක්කාය දිට්ඨිය තියෙනවා. ඇයි තියෙන්නේ? සක්කාය දිට්ඨිය ඕන කර්ම බලවේගී උපවත්තවන්න. සක්කාය දිට්ඨිය වුණ කර්ම බලවේගී උපද්දවන්න. එතකොට කර්ම බලවේගයක් කරන්නේ නැති තැනත්තා නැති තැනටපත් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ කතා කරන්නේ මම නෙමෙයි. දැන් පැහැදිලිව කියනවා මේ කතා කරන්නේ මම නෙමෙයි. මම හරි නිහඬ පුජ්‍යලේ. එයා හරිම නියඳයි, හරිම සංසුන්ව ඉන්නවා. මේ කතා කරන්නේ මම නෙමෙයි. මේ කතා කරන්නේ අර පරණ සක්කාය දිට්ඨියේ නාලිකාවෙන් වචන අරගෙන සක්කාය දිට්ඨියෙන් හරවලා කටට පොඩි පයිප් එකක් අයි කරලා දෙනවා සක්කාය දිට්ඨියේ. එයා තමයි කතා කරන්නේ. නැත්නම් මම කියන දැනට මම ආවොත් ඔව්. ලස්සන මේ දාර්ශනිකයෙක් කියපු දෙයක් පහුගිය දවසක් අපේ මහාචාර්යවරයෙක් පෙන්නවා. දැන් ඉංග්‍රීසි වචනයක් තියෙනවනේ I am කියලා. I am නාලා I am කියලා කියනවා. ඒ කියන්නේ ඒකෙන් I කියන එක අයින් කරනවා. am කියන තැන ඉන්නවා. මේ I තමයි මමත්වය කියලා කියන්නේ. වෙමි කියන තැන ඉන්නවනම් කවුරුත් නැහැ. අයි නැතුව ඉන්න. ඔව් වෙමි නමුත් මම නොවේ වෙමි මම නොවේ එහෙම නැත්නම් මේ ධර්මයේ ගැඹුරු වැඩි කියලා අපිත් ඉතාම සරල තැනකට පාත්‍ර වෙලා ආහසේ මල් වරුසාවයි අහස පුරා මල් කීකේ ඉන්නවද පොඩි ළමයි වගේ ඈ ඈ ආහසට පිඹිනා ඈ එළං කලයා බොළොවට පිඹිනා භූමි කලයා කියන වගේ ඒ වගේ ගියා ඉන්නවද නැත්තම් ගැඹුරින් මනස මේ ජීවිතේ හරහා යොමු කරලා මේ සත්‍ය අවබෝධය කරගන්නවද හිර කරලා තියාගන්න එපා හිර කරලා තියාගෙන තියනවා කියලා කියන්නේ ඔබේ මනස කුමන හරි ක්ලේශයක නොසංසිඳුණු කාරණයක පැටලිලා තියනවා කියන එක. එතකොට අහන්න ඕනේ ඇයි මම නොසංසිඳුණු කාරණයක පැටලවා ගන්නෙ? එතකොට ජීවිතයේ මනසට කියලා දෙන්න ඕනේ තැන්වලදී විදර්ශනා කරලා පැහැදිලි කරලා දෙන්න ඕන. පුත්‍රයෙක් හදා ගන්නවා වගේ මනස හදා ගන්න පුළුවන්. මනසට පැහැදිලි කරලා දෙන්න ඕන මේ කාරණේ යථාර්ථය මේක, මේ දේ යථාර්ථය මේක, මේකේ ස්වභාවය මේක, මේ ස්වභාවයෙන් ගැලවෙන්න. මනසට කරුණු ඔප්පු වෙන විදියට, තහවුරු වෙන විදියට තමන්ම තමන්ගේ මනසට ගිනිල්ල දුන්නට පස්සේ මනස එතනින් ගැලවෙනවා. එහෙමයි මනස ගලවන්නේ. යටිසිතට ඒදී තියෙනවා. එතකොට අපි මේ යටිසිත අවිද්‍යාවෙන් ගලවා ගැනීමට දරන උත්සාහයක් ඔබ මේ කරන්නේ. මම කියන්නේ ඇත්තන්ට උත්සාහයක් නැහැ කියලා. උත්සාහයක් තියෙනවා. ඕනකමකුත් තියෙනවා. බැරිකමනේ තියෙන්නේ. බැරිකම තියෙන්නේ. ඒකට ඉතින් මුකුත් කියන්නේ නැහැ. තරුණයෙක් වේගෙන් කන්දක් නගින වේගයෙන් තවත් කෙනෙකුට එන්න කියලා කිව්වොත් මේක වැරදි. වඩා වැඩගත් වෙන්නේ ඔහුගේ උත්සාහ මට්ටමින් ශක්ති ප්‍රමාණයෙන් ඔහු ඒ කඳ නගිනවද යන එක පිළිබඳව විතරයි. එතකොට මේකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි මේ නොතේරෙන ගැඹුරු කරුණු කාරණා ගැන පරිශනය කිරීමත් මේ අපි මේ දේශනා කරන දේශනා වීඩියෝ එකක් එහෙම නැත්නම් ඔඩියෝ CD එකක් හරි වෙන්න පුළුවන්. ඒක කීප විටක් හනහනහන වාරයක් පාසා ඔබේ දැනුම වර්ධනය වෙනවා. ඔය අපේ මවට එහෙමත් මුලින්ම මේවා අහන්න ගිනිල්ල දුන්නාම අම්මා කිව්වා මට නම් මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ කිව්වා. ඉතින් අපි කිව්වේ හරි කමන්නේ තේරුන්නේ නැති උනත් නිකන් අහන්න. ඉතින් මාස 6-7ක් අහනකොට ඊට පස්සේ කිව්වා දැන් නම් ටිකක් තේරෙනවා කිව්වා. අයින මං කිව්වා ටිකක් ඕන කමින් අහන්න. අද ඕන කමින් අහනකොට දැන් හොඳට තේරෙනවා. දැන් ඉතින් සාකච්ඡා කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන්, දැන් ඉතින් මනස තියෙනවා. ඊට පස්සේ දැන් ධර්ම සාකච්ඡා කරන්න, දැන් තර්ක කරන්න. ඊට පස්සේ තමන්ට පුළුවන්කම තියෙනවා තමාව අතහැරලා ලෝකයේ ඇහෙන්තරව බලන්න. දැන් ලෝකෝත්තර ධර්ම ඇහෙන් බලන්න බෑනේ. ඇහෙන්තරව බලන්න ඕන. ඇහෙන් තොරව බැලුවාම පේන ලෝක උත්තර ධර්මය මොන වගේද පේන්නේ? ඈ මුකුත් නැහැ වගේ පේන්නේ නැහැ. මුකුත් නැත්තම් පේන්න විදියක් නැහැනේ. පේන්නේ මුකුත් තියනවනะ. හොඳට හොඳට ඔයක තේරුම් ගන්න. මුකුත් නැත්තම් පේනිය හැකිද? ඈ ඔව්. අවේදීත තනක්. අවේදීත තනක් අපිට හඳුනා ගන්න නම් බෑ. හඳුන ගන්න බෑ. හඳුන ගන්න පුළුවන් නම් ඒක වේදීත තන. එතකොට හඳුන ගන්න බැරි තැනක් තමන්ගේ ජීවිතය බවට පත් වුණොත් එයාගේ ජීවිතේ දුක් අඩුයි, ප්‍රශ්න අඩුයි, ගැටලු අඩුයි. එතෙන්ට සාංසාරික බීජ හදන ගුණය පහළ වෙන්නේ නැහැ. හඳුනා ගන්න දෙයක් නැහැ කියලා කිව්වොත් එහෙම. ඔව්. එතන හඳුනා ගන්න දෙයක් නැහැ කියලා කිව්වොත් වැරදි. ඔව්. හඳුනා ගන්න දෙයක් නැහැ කියලා කිව්වොත් වැරදි. හඳුනා ගන්න දෙයක් නැහැ කියලා කිව්වොත් අර දෙහෙමුණුත් එහෙම ඉතින් අපිට මුකුත් අවබෝධයක් කරගන්න ඕනේ. එහෙනම් මේ ඉන්න විදිහට ඉන්නයි තියෙන්නේ. අවබෝධයක් කරගන්න දෙයක් තියෙනවා අන්න අර විශිෂ්ට ආකාරයට. ඒ කියන්නේ විශේෂ හඳුනා ගැනීම ඉක්ම වූ හඳුනා ගැනීමක් නේ. ඉක්ම වූ හඳුනා ගැනීමක්. හඳුනා ගන්නවා කියන ක්‍රමවේදය මොකද්ද කියලා ඔබ නිකමට ඉන්න වෙලාවක පරීක්ෂණය කර බලන්න. යමක් තියෙනවා වුණාට නැහැ කියලා අවබෝධය කරගන්න ගියොත් එහෙම ඒකත් වැරදි. නෑ තියෙනවා අල්ලා නොගෙන හිටියයි කියලා ඒ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැන් අල්ලාගෙන හිටියත් නාල්ලාගෙන හිටියත් මේ ලෝකේ ධර්මතාවය එක වගේ. අල්ලාගෙන හිටියත් නාල්ලාගෙන හිටියත් ලෝකේ ධර්මතාවය එක වගේ. එක වගේ ඒක වෙනසක් වෙන්නේ නෑ. තද නින්දේ කවුරුවත් නෑනේ. තද නින්දේ කවුරුවත් නෑ. ඒක තේරෙනවද? තද නින්දේ ස්ත්‍රියෙකුත් නෑ පුරුෂයෙකුත් නෑ ඇඳගත් නෙමේ ගෝනිපඩංගුවකත් නෙමේ තමන් නිදි. තද නින්දේ හැබැයි ඇහැරිච්ච ගමන් ගෝණි පණංගුව පේනෝ මෙට්ට කොට්ටේ පේනෝ ස්ත්‍රිය පුරුෂය බවට පත් වෙනවා. දැන් මහත්තයා නිදා ඊයේ රාත්‍රී සද නින්දක් ගියා නම් ඒ මොහොතේ ඒ කාලය තුල මහත්තයා ගැහණියකුත් නෙමෙයි පිරිමියකුත් නෙමෙයි. ඒක ඔප්පු කරන්න ඕනේ නැහැ පැහැදිලි. ඒ ජීවිතේ මේ දහවලට පෙරලලා හැමදාම ජීවත්වන පැය 24ට ගත්තොත් ඔබට මොනතරම් සැනසිරිදායක ජීවිතයක් බවට පත් වේද? ඔබට මේ ඔක්කොම දුක් කන්දරාව ප්‍රශ්න ටික එන්න පටන් ගත්තේ ගැහණිය පිරිමිය බවට පත්‍ර උච්ච වෙලා ඉඳලා. ඈ මම මහත්ය කියලා යාවි දිනවා, අයියාගේ වැඩ යා කරගෙන යනවා, මම නෝන කියලා දිනවා, එයාගේ වැඩ යා කරගෙන යනවා. තදනින්ෙන් අවදි නොවී හිටියනම් හරි. තදනින්දටපත් වෙලා පාරේ වුණත් ඇවිදගෙන යන්න පුළුවන් මිනිස්සුෙකුට. වැඩ කරන්න පුළුවන්. තදනින්දේ ඉඳගෙන කතා කරන්නත් පුළුවන්. ඇත්ත වශයෙන්ම අර මම මුලින් කිව්වා වගේ ඒ තදනින්දේ ඉඳගෙන තමයි මම මේ කතා කරන්නේ. තදනින්දේ ඉඳගෙන මම කතා කරන්නේ. හීනෙන් කතා කරනවා වගේනේ. හීන පේන්නේ තද නින්ද නෙමෙයිනේ. අඩ නින්ද හීන පේන්නේ තද නින්ද නෙමෙයි අඩ නින්ද.
එහෙම පබලින්
කියන එක කියන්නේ ඔය බලාපොරොත්තු වෙන දේ අපි සාමාන්‍යයෙන් යන්නේ නින්ද නෑ. ඈ නින්ද නෑ නින්ද නෑ නෝ. දැන් බලන්න මේ පැය කාලය තුල අපි හිතමුකෝ අපේ සාදර නින්ද ගියා කියලා රාත්‍රී 11 ඉඳලා උදෑසන 4 දක්වා. ඒ කාල පරාසය තුළ මොනවද වුනේ මොකද්ද වුනේ මුකුත් දන්නේ නැහැ. රෑ දවල්ද මුකුත් දන්නේ නැහැ. තමා ගැන ආකල්පයක්, අනුන් ගැන ආකල්පයක්, වගකීමක් මුකුත්ම නැහැ. නිදාගත්තට පස්සේ වගකීම් තියෙනවද? මුකුත් නැහැනේ. එහම හැරිලා ඉන්න පැත්ත ගැන වගකීමකුත් නැහැ. ඉන්න ගෝණි පඩංගුවේ රජමැදුරේ තද නින්දේ වෙනසක් නැත. නින්ද යනකන් තමයි ගෝණි පඩංගුව මතක් වෙන්නේ. නින්ද ගියපු ගමන් රජතුමාගේ නින්දා සමානම නින්දක් ගෝණිපඩංගුවේ මිනිස්සයටත් තියෙනවා.
ඒ කියන්නේ
විඥානයේ නින්ද. ඔව්. ඔව්. එතකොට ඇයි අපිට එතෙන් ඒ தත්වය අපිට ජීවමාන කරගන්න බැරි මෙතෙන්ට? ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා තනියම කල්පනා කරගෙන බලාගෙන යනකොට මේ මොන පියවර ගත්තත් මෙතන මමෙක් පැටලෙනවා ඇවිල්ලා. මොන පියවර ගත්තත් මමෙක් පැටලෙනවා. එතකොට මමෙක් පැටලෙන්නේ නැති දර්ශනයට මගේ බුද්ධිය මගේ ඥානය මම මෙහෙව ගන්න ඕන.
ඒක
ඔව් නෑ 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 එක එක මොහොතක මේ අපි 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 මේ අපි අපි තුල තියෙන සම්පූර්ණ අපි ඒකට කියනවා අශේෂ විරාග නිරෝධෝ කියලා කියනවා. ශේෂයක්වත් අවිද්‍යාත්මක අන්ධකාරය මුළු ගැහිලා ඉන්නකම් මමත්වයක් ලේසියෙන් පලා යන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ අඳුර. අඳුර ඇති හැම තැනකම මමත්වයේ සැඟ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රඥාව තුළින් තමන්ගේ මනසේ ආලෝකමත් නොකල හැම පැත්තකම කෙලෙස් සැඟ වෙනවා ඇවිල්ලා. කෙලෙස් සැඟ වෙනවා. එතන ඉඳලා එයා කෙලෙස් නිෂ්පාදනය කරනවා. හරියට ත්‍රස්තවාදී වගේ තමයි. ත්‍රස්තවාදී තමයි ආරක්ෂා ඇසට හසු නොවන තැනක් තිබ්බොත් එතනයි හැංගෙනවා. එතන ඉඳන් සංවිධානය වෙනවා. එතන ඉඳන් පහර දෙනවා. ඒ වගේ තමන්ගේ සිතෙත් යම් තැනක අඳුරු තැනක් තිබුණොත් ඒ තැනට ඇවිල්ලා කෙලෙස් සැඟවෙනවා. සැඟවිලා එතන සංවිධානය වෙනවා. එතන ඉඳන් තමන්ට පහර දෙනවා. තමන්ට දැනෙන්නේ පහර දෙනකොට විතරයි. පහර දීම තමයි දැනෙන්නේ. දැන් ගොඩාක් අයට තරහා තමා තුළ නිෂ්පාදනය වෙන්නේ කොහෙද කියලා පේන්නේ. තරහ ආවම තමයි වැදුනහම තමයි තේරෙන්නේ මෙන්න මට දැන් තරහ ගියා කියලා. ඇත්තට මේ තරහ ආවේ කොතනද? මේ කොයිබහරි මේතන මේ තිබුණ මේ තරහ මතු වෙන්න බීජය. ඒ තරහ මතු වුණේ යම් කිසි මේ ශක්තියක් එතන තිබුණ නිසා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ගෑස් ටැංකියේ ගෑස් තියෙනවනම් යම් මොහොතක උස්කලා පත්තු කරාම ඒක ඇවිල්ලා එනවනේ. ඒකට අවශ්‍ය කරන මූල බීජය අර ටැංකියේ තියෙනවා. නමුත් මූල බීජ ශක්තිය නැත්තම් මුතතර ගින්න නෙමෙයි තියෙන්නේ, එතන අවශ්‍ය කරන බීජය තියෙන්නේ. ඒ බීජය තමයි පත්තු වෙන්නේ. මේ ඒ වගේ අපිත් මේ තරහ කියන එක, ආශාවල් කියන එක ගෑස් එක වගේ යම් තැනක සැඟවිලා තියෙනවා. ඒක ගිනි ගන්න එක පමණයි සිද්ධ වෙන්නේ. ගිනි ගන්න එක පමණයි සිද්ධ වෙන්නේ. එතකොට මම පැහැදිලිවම කියනවා මේ යම් යම් ආශාවල් හරේ මේ තෘෂ්ණාවල් හරි ඕවතියේ සිතුවිලි හරි ඔය කිව්වා වගේ අතීත අනාගත වර්තමාන සිතුවිලි හරි තියේ. ඒවට ප්‍රශ්නයක් නැහැ. ඒව ගැන හිතන්න, ඒව ගැන කල්පනා කරන්න, ඒවා වෙනුවෙන් වැය කරපු කාලය ධර්ම පරිශ්‍රණය සඳහා ඔබ යොමු කරන්න. එවිට අර දේවල් ටික ඉබේට අගමැති වෙලා යයි. දැන් උදාහරණයක් කියන්නකෝ, ළමයි මඩ ගොඩක නටනවා. ළමයින්ට කෝටු කැදෙනකම් ගහලා ඔතන සෙල්ලම් කරන්න එපා කියලා කණින් ඇදලා ගහනවට වඩා රෝ වයින්වට වඩා හොඳයි. ඒක එපයි කියන්නෙම නැතුව එයාට අපි කියනවා, පුතා මේ ඇතුලේ මේ ටීවී එකේ ගේම් ෂෝ එකක් කරා. ගේම් ගහන්න. දැන් අර එළිය මලගොඩ වෙනාට ලෙඩ හදා ගන්න ඕනේ. එතන අපි කියනවා ටීවී එකේ ගේම්. එතකොට ඉබේම අරක නතර වෙලා මේක පටන් ගන්නෙ නැද්ද? පටන් ගන්නවනේ. එතකොට අරකට එපයි කියන්න ඕනේ. ඒක ඉබේ නතර වෙනවා. ඒ වගේ අපි දහමට ඔබට සිත යොමු කරන්න කියලා කියන්නේ අරක නතර කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ. මොකද්ද ඒකේ තේරුම? එතන ඉබේ නතර වෙනවා. නිකන් අතන්ට මේ කෑ ගහන්න ඕනේ නැහැ. එදෙන්ට කෑ ගහන්න ඕනේ නැහැ. ඒක ඉබේ නතර වෙනවා. දැන් අපි මේ මිනිස්සුයන්ටත් අරක කරන්න එපා, මේක කරන්න එපා, මෙහෙම කරන්න එපා කියලා කියනවට වැඩිය හොඳයි. ඈ තියෙනවා. ඔන්න මේ මට මතක් කතාවක් මතක් වුණා. ඒක පුතෙක් ඉන්නවලු මේ තාත්ත කරගෙන ආපු ව්‍යාපාරේ දැන් උඩා බිමට බස්සගෙන දැන් ඉතින් ව්‍යාපාරේ නැති වෙන්න මට්ටමට යනවලු. දවසක් ඒ පුතාගේ වද්දන්න මේ තාත්තගේ හොඳම හිටපු යාළුවෙක් ඉන්නවලු. ඉතින් ඒ යාළුවගෙන් ඇහවලු, බලන්න තාත්ත හොඳට කරගෙන ආපු ව්‍යාපාරේ දැන් මට කෙරෙන්නේ නැහැ, මගේ අතින් එහෙමයි දැන් කඩාගෙන වැටෙනවා මෙහෙමයි කියලා කිව්වලු. දැන් මේකට හේතුව මේතුමා දැනගෙන තියෙනවා. මේ පුතා උදෙන්නේ යන්නේ ව්‍යාපාරික ස්ථානයට, ව්‍යාපාරය ගැන හොයලා බලන්නේ. ඒකෙන් ව්‍යාපාරේ මේ කඩාගෙන වැටෙන්නේ. මෙයා කිව්වලු, පුතා ළඟ තියෙන අර විලේ පොකුණේ ඉන්න මේ තාරාව ඉන්නවනේ, උදේ පාන්දර තාත්තා ඔතන හයහමාර වෙනකොට ඉන්නකොට ඔතෙන් එනවලු. ඔය තාරාව බලලා ඔය තාරාවන්ට කෑම මොනවා හරි අරගෙන දීලා තමයි තාත්තා වැඩට යන්නේ. ඒකයි ඌවලු ඔය ව්‍යාපාරය දිනුනේ. උදෙන් එනවලු. හැබැයි උදේ පාන්දරින් ඇවිල්ලා ඒ තාරාව එන්නේ වෙලාවට ඒගොල්ලන්ට ඒ කෑම දෙන්න ඕනලු කිව්වලු. ඉතින් මේ පුජ්‍යලත් පටන් ගත්තලු
අර දවල් 9 විතර එනකන් නිදාගෙන 10ට විතර වැඩට යන මිනිසයා උදේ 5:00 ආයමාර වෙනකොට අර විල් ළඟට එනවලු තාරාවන්ට කෑම දෙන්න. මොනවාරි පාන් හරි මොනවාරි ඉතින් අරන් ඇවිල්ලා කන්න දෙනවා ඇදී. කන්න දෙනවලු. කන්න දීලා මේ උදේ 5:00 වැඩමුළුට එන්න පටන් ගත්තලු. ව්‍යාපාර දියුණු වුණාලු. ඉතින් මෙයාට ලොකු මේ දේශනයක් කරන්න යනවට වැඩිය හොඳයි. සර්ලෝකේ මනුස්සයෙක් මේ දියුණු වුණා. ඉතින් ඒ වගේ තමයි මේ රජෝහරණම් කතාවෙත් එහෙමයි. රජෝහරණම් කතාවෙත් එහෙමයි. එයාට දුන්න වැඩේ කරගෙන ගියා. නිවන් දැක්කා. ඉතාම ගැඹුරු දහමක්. අසන දෙයක්. ඉතින් මට බොහොම ගැඹුරු කර කර ගැඹුරු කර කර කියන්න පුළුවන්. එහෙම කිව්වහම ඔබේ ඔළුවටත් ඒක බර වැඩි වෙන්න පුළුවන්. ක්‍රමානුකූලව අපි ගැඹුරු කරනවා අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ශක්තියින් වලට තියෙන. එතකොට මේ ධර්මය මගේ කටින් පිට වෙන්නේ නැහැ. ඔබේ හිතෙන් මතු කරගන්න ඕන. ඔබ කොච්චර හිතාගෙන හිටියත් මම හැමදෙරු කරකවන කරකවලා කියනවා කියන්නේ නැහැ නේ මේ හරියට උත්තරේ. නේ? මේ කොයි වෙලාවෙ කියද්ද නැහැ කියලා මම අපි බලාගෙන ඉන්නවා ඉන්නවා කිව්වේ නැහැ නේ තාම කියන්නේ නැහැ හංගගෙන ඉන්නවා. හඟගෙන ඉන්නව නෙමෙයි මගේ කඩින් ධර්මයේ පිටු වෙන්නේ නැහැ. ධර්මයට හදා ගන්න ධර්මයේ නිෂ්පාදනය කරගන්න උවමනා කරන උපදිෂ්ඨික පිටු වෙන්නේ. ධර්මයේ පැන නගින්නේ ඔබේ ජීවිතය තුළින් සිත තුළින්. ධර්මයේ මතු කරගන්න. හරියට අපි ගයක් හදාගන්න ඈතින් ඉඳන් කියලා දෙනවා. නමුත් ඒ නිවසේ ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? ඒ නිවසේ ධර්මයේ කියලා කියන්නේ වැස්සට නොතමෙන එකයි අවුවට අහුවෙන්නේ නැති එකයි ධර්මයේ කියලා කියන්නේ. නිවසක ධර්මතාවය කියන්නේ සෙවන. නිවසක ධර්මතාවය කියන්නේ රැකවරණය. එතකොට ඈතින් ඉඳන් වඩුව කියනවා මේ ගේ හදන්න මෙහෙම හදන්න. ඇත්තට වැස්සට නොතමෙන එකයි අවුවට නොවේලෙන එකයි සීතල හුලං හමාගෙන එන්නේ නැති එකයි රස්නේ හුලඟ හමාගෙන එන්නේ නැති එකයි ආරක්ෂාවයි කියන දේවල් ටික නෙමෙයි කියවෙන්නේ. ඕක කියවෙන්නේ මේ gadul හදන්න වහල ගහන්න ලී ගන්න ඕක කියවෙන්නේ. ඒ වගේ ධර්මයේ කියන එක රැඳෙන්නේ ඔබ තුල අර සෙවන වගේ රකවර්ණය වගේ දෙයක්. ඒක වඩුව හදපු දෙයක් නෙමෙයි වඩුවාගේ නිෂ්පාදනය තුල ප්‍රදේශය තුල හටගත්ත දෙයක්. තව මොනවද ගැටලු ඉදිරිපත් කරනවා? විඥානය කියන්නේ මායාවක් අහස වගේ. කොහොමද අපිට පේනවා? මේ තව සතකුම් 15ක් 20ක් ගියාම මේ අහස ගෑවිලා තියෙන මූදේ සිටිජය. ඇයි හිර ඉර වුණත් නිකන් මූදට පාත් වෙනවා වගේ පේනවා. සිටිජය එක එක මායාවක්. ඒකේට හේතුව ලෝකේ ගෝලාකාරයි කියන එක වඩහා ගන්නත් ඕක තමයි උපකාරක වුනේ. ස්වභාවය මිරිඟුවත් එහෙමයි. මිරිඟුවත් හරියටම තියනවා වගේ පේනෝ නෑ. විඥානය කියන්නේ මරීචික. විඥාන මරී සංඥා මරීචික. ඔව් දැන් මෙහෙමනේ. දැන් අපිට මේ හිතන දේවල් ඔක්කොම මේ මම ඉන්නවා මිනිස්සු දැන් මේ රටවල් ભેද කරගෙන පලාත් ભેද කරගෙන පක්ෂ ભેද කරගෙන මේ ඔක්කොම මොනවද? මායාවනේ. මායාව. මායා ගොඩක. ඈ නෑ ඊළඟට මුදල් කොළ කෑල්ලක නම්බර ටිකක් ගහගෙන ඊට පස්සේ ඒකේ මුදලේ මායාවට අපිව දානවා. ඊළඟට අපි ඒ ලෝකයා විසින් දාන මායාවල් තියෙනවා. අපි විසින් ඇති කරගන්න මායාවල් තියෙනවා. එතකොට මේ සියලු මායාවන් වලින් නිදහස් වුණාම තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් අපි ඉගෙනගෙන වැඩක් නැහැ. මේ විඥානයේ ස්වභාවය, සංඥාව කියන්නේ විඥානේ කියන්නේ මේකයි, නාම රූප කියන්නේ මේකයි කියේ. මේකේ තියෙන අංශු මාත්‍රක ඔය ක්‍රමානුකූලව ඉගෙන ගත්තොත් ඒක භෞතික විද්‍යාවක් බවට පත් වෙනවා. මනෝවිද්‍යාවක් බවට පත් වෙනවා. ඉතින් මනෝවිද්‍යාව කියලා කියන්නේ මනසේ තියෙන ස්වභාවයන් හඳුනා ගැනීම. දැන් ඇත්ත වශයෙන්ම අපි सिद्ध කරන්නේ මනසේ තියෙන ස්වභාවයන් හඳුනා ගන්නවා නෙමෙයි, මනස ඉක්මවා යන ඒ දෙකේ වෙනසක් තියෙනවා. හා අපිට උමනාවක් උනේ නැහනේ මේ තියෙන කරුණු ටිකකින් එක කියලා දෙන්න උමනාවකුත් අපිට නැහැ. අපිට ඕන ඔබේ මනස ඔබ ඉක්මවන්නේ කවද්ද කියන එක බලා ගන්න තමයි අපිට උවමනා කරන්නේ. ඒ නිසා අපි ඒකට අවශ්‍ය කරන උපදේශයයි අපි නිතරම ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක මම කාගේවත් දෙයක් කිවීමට මට අවශ්‍ය කරන්නේ නැහැ. මට ස්වාධීනව මගේ දේම මට කිව හැකියි. මොකද මා සතුව යමක් ඇති නිසා. වගකීමෙන් යුක්තව. මා සතුව යමක් ඇති නිසා මට කිව හැකියි මාගේ දෙයක් හැටියට. එහෙනම් හොඳයි, අදට අපි දේශනාව නතර කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.